අමාත්‍යාංශ නිවේදන ගරු විදුලිබල බලශක්ති ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය ගරු අවිකන්නාක මැතිතුමා.
ස්තුතියි නියෝජක කථානායකතුමනි. මම මේ ප්‍රකාශ කරන්නේ ගිය අඟහරුවාදා ඇති වූ ප්‍රශ්නයන් නිසා සහ පත්‍ර සහ රූපවාහිනිවල නොමග යන ප්‍රකාශ කළ තිබෙන නිසා නියෝජක කථානායකතුමනි. 2019 අගෝස්තු 6 වෙනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව විවිධ මත විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් ප්‍රකාශ වන බැවින් අමාත්‍යාංශ වෙනුවෙන් පහත සඳහන් පැහැදිලි කිරීම ඉදිරිපත් කරන්නෙමි. 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි බල පනත අනුව ලංකා විදුලි බල මණ්ඩලය මගින් මිලදී ගන්න සියලුම විදුලි මිලදී ගැනීමේ තරංකාරී ටෙන්ඩර් කැඳවීමක් මගින් පමණක් සිදු කළ යුතුය. මෙම පනත බලගැන්වීම නිසා 2007 අංක 35 දන්න ශූන්‍ය බලශක්ති අධිකාරිය පනතේ ප්‍රතිපාදන යටතේ පුනර්ජනනීය බලශක්ති විදුලි බලාගාරයක් ඉදිකරන ආයෝජකුගෙන් ලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය මිලදී ගත නොහැක. ශූන්‍ය බලශක්ති අධිකාරිය මගින් නිකුත් කරන බලපත්‍රයක් මගින් නිෂ්පාදනය කරන විදුලිය මිලදී ගැනීම සඳහා තරංකාරී ලාංසු ක්‍රමයක් භාවිත නොවන බැවින් ශ්‍රී ලංකා විදුලි බල පනත අනුව මිලදී ගත නොහැකි වීමට මීට හේතුවයි. මේ නිසා පසුගිය දශක දෙක කාලය තුළ ටෙන්ඩර් ක්‍රමවේද නොමැතිව සම්මත මිලක් යටතේ ඉදිකරමින් පැවතුණු සිය ගණනක් වන කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර, ජීව ස්කන්ධ දර විදුලි බලාගාර, නාගරික ඝන අපද්‍රව්‍ය බලාගාර වැනි සියලු පුනර්ජනනීය බලශක්ති බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම මුළුමනින්ම නතර විය. ප්‍රධාන වශයෙන් මෙවැනි විදුලි බලාගාර සඳහා ටෙන්ඩර් කැඳවීම ප්‍රායෝගික නොවන බැවින් මෙම තත්ත්වය පැන නැගිනි. නියෝජක කථානායකතුමනි, මේ සම්බන්ධයෙන් තමයි නොඑක් ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. අපට යම් රාජ්‍ය සභා නගර සභාවලින් විදුලි බල මණ්ඩලයට ඉල්ලීම තිබ්බහම ඒව ප්‍රතික්ෂේප වීමේ හේතුව තමයි මේ කිව්වේ. මේ වන විට සම්මත විදුලිය මිලදී ගැනීම යටතේ ලංකා විදුලි බල මණ්ඩලය කුඩා ජල විදුලි බලාගාර 190කින් මෙගවට් 394ක් පමණද, සුලන් බලාගාර වලින් මෙගවට් 126ක් පමණද, දර වලින් මෙගවට් 26ක් පමණද, සූර්ය බලයෙන් වහල මත සවිකරන සූර්ය ජනනීය පද්ධතිය ඇතුළත්ව මෙගවට් 260ක් පමණ නිපදවයි. ඉහතදී ශ්‍රී ලංකා විදුලි බල පනත හේතුවෙන් පසුගිය වසර 5ක් කාලයක් තුළ එකදු කුඩා පරිමාණ ජල විදුලි බලාගාරයක් හෝ දර විදුලි බලාගාරයක් හෝ වෙනත් පුනර්ජනනීය විදුලි බලාගාරයක් සඳහා ගිවිසුම් අත්සන් කිරීමට නොහැකි විය. මේ වන විට ශ්‍රී ලංකා ශූන්‍ය බලශක්ති අධිකාරියෙන් ලැබී ඇති පුනර්ජනනීය බලශක්තිය සඳහා වන අයදුම් පත්‍ර සංඛ්‍යාව 600 ඉක්ම වේ. ඇත්ත ගණන 690ක්. ශ්‍රී ලංකා ශූන්‍ය බලශක්ති අධිකාරියේ පනත යටතේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකට අයදුම් ලැබුණු පසුව එය ප්‍රතික්ෂේප කිරීමේ බලයක් ශ්‍රී ලංකා ශූන්‍ය බලශක්ති අධිකාරියේ නැත. ඒ අනුව එම පනත යටතේ අදාළ ගාස්තු අය කරගෙන ආයෝජකයන් ලියාපදිංචි කරයි. නමුත් එම බලපත්‍ර යටතේ නිපදවන විදුලිය මිලදී ගැනීමට ශ්‍රී ලංකා විදුලි බල පනත යටතේ ලංකා විදුලි බල මණ්ඩලයේ නීතිමය බලයක් නොමැත. මෙම පරස්පර නීත ක්‍රමවේදය නිසා අවසානයේදී පුනර්ජනනීය බලශක්ති බලාගාරය ඉදිකිරීම පසුගිය වසර 5ක කාලය තුළ මුළුමනින්ම ඇනහිට ඇත. සූර්ය බල ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් 152ක් සහ සුලං බලය සඳහා ටෙන්ඩර් 2ක් කැඳව ප්‍රදානය කළද එම බලාගාර ඉදිකිරීමේදී අපේක්ෂිත වේගයෙන් සිදු නොවේ. මෙම ගැටලුව හඳුනාගෙන 2012 වර්ෂයේ ශ්‍රී ලංකා ශූන්‍ය බලශක්ති අධිකාරය පන්ත යටතේ ලබා දෙන බලපත්‍රයක් මගින් ඉදිකරන පුනර්ජනනීය බලශක්ති බලාගාරය ශ්‍රී ලංකා විදුලි බල පනත යටතේ තරංකාරී ටෙන්ඩර් කැඳවීම අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමට අවශ්‍ය නීති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණ කර ඇත. මේ කියන්නේ 2012 කරන එකක්, අපේ ආණ්ඩුව නොවේ. මේ අනුව අදාළ සංශෝධන සිදුකර නීති කෙටුම්පත සම්පාදකගේ හා නීතිපතිවරයාගේ සහ අදාළ පාර්ශ්වය එකඟත්වය ඇතුව 2013 අංක 31 දරන ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත මගින් මෙගවත් 10කට අඩු පුනර්ජනනීය බලශක්තිය ව්‍යාපෘති ටෙන්ඩර් කිරීම අවශ්‍යතාවය නිදහස් කර ඇත. මේ සංශෝධන මේ කළා තියෙන්නේ 2012. දැන් මේ පෙන්වන්න හදන්නේ දැන් වුණා කියලා. හැබැයි කළා තියෙන දේ හරි. මම ඒක අනුමත කරනවා මේ ආණ්ඩුව තුලිනුත්. මෙම සංශෝධනය පදනම් කරගෙන ටෙන්ඩර් කැඳවීමක් තොරව මෙගවත් 10කට අඩු පුනර්ජනනීය බලශක්තිය බලාගාරවල විදුලිය මිලදී ගැනීම ලංකා විදුලි බල මණ්ඩල මගින් කටයුතු කරන ලද පසුව ඇති වූ නීතිමය ගැටලුවක් නිසා නීතිපතිවරයා විසින් 2013 නොවැම්බර් 7 දින ඇතිව 2013 අංක 31 දන්න ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත යටතේ සියලුම පුනර්ජනනීය බලශක්ති බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ ටෙන්ඩර් කිරීමට අත්‍යවශ්‍ය බව දන්වා ඇත. මේ පිළිබඳ දිගින් දිගටම විවිධ මත ඉදිරිපත් තිබූ අතර අවසානයේ 2013 අංක 31 දරන ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත තිබූ නීතිමය ගැටලුව විසඳීමට එම පනත නැවත වරක් සංශෝධන කිරීමට 2014 ඒ අපේ ආණ්ඩුව නෙමෙයි මීට පෙර තිබ්බ ආණ්ඩුව වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් අදාළ පනත කෙටුම්පත් කර ඇති අතර 2014 දෙසැම්බර් 22 දින නීතිපතිවරයා විසින් පනත් කෙටුම්පතට අනුමැතිය ලබා දී ඇත. මෙයට පසුව 2015 නව රජයක් පත් වූ පසු මෙවැනි සංශෝධන නැතිව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කළ හැකි බවට මතයක් ඉදිරිපත් වූ හේයින් නැවත වරක් මේ පිළිබඳව නීතිපතිවරයාගේ විමසන ලදුව 2017 ජූලි 14 දින නීතිපතිවරයා දක්වා තිබුණේ පවතින නෛතික රාමුව තුළ සියලුම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලින් විවෘත ටෙන්ඩර් කැඳවීමක් මගින් පමණක් විදුලිය මිලදී ගත යුතු බවයි. මේ 2017 මගේ පෙරහිටපු ඇමති රන්දිත් සියඹල පිටියේ තමයි අවස්ථාවේ චෙක් කරලා තියෙන්නේ. මේ වන විට මෙම නීතිමය බාධක නිසා ඉදිරියට කටයුතු කළ නොහැකි වූ ගොඩ ගැසී තිබෙන විදුලි ව්‍යාපෘති සඳහා වූ අයදුම් පත්‍ර 600ක් එදා අද 690ක් වැඩි ප්‍රමාණයක් පිළිබඳව කටයුතු කිරීම සහ වසර 5ක් පමණ ඇනහිටුව තිබූ කුඩා පරිමාණ විදුලි බලාගාර ආරම්භ කිරීමට 2014 වර්ෂයේ අමාත්‍ය මණ්ඩලයේ සම්මත කොට 2014 දෙසැම්බර් 22 නීතිපතිවරයා විසින් අනුමත කර තිබුණ පනත කෙටුම්පත 2018 ජූලි 15 දින මතක තියා නීතිපතිවරයා විසින් අනුමත කර තිබූ පනත 2018 ජූලි 15 දින අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කොට එම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර සම්මත කර ගැනීමටත් 2018 ජූලි 31 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇත. ඒ මීට පෙර හිටපු ඇමති රන්දිත් සියඹලා පිටේ කරේ. ඒ අනුව 2018 ඔගස්ට් 20 දින ඇති ගැසට් නිවේදනය මගින් ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත මහජනයාගේ අදහස් දැක්වීම සඳහා ගැසට් කරන ලදී. පසුව ගරු අමාත්‍යවරයා ඒ කියන්නේ වට හිටපු රන්දිත් සියඹලා පිටේ විසින් 2018 අගෝස්තු 4 දින ගැසට් පත්‍රයේ මගින් ප්‍රකාශිත පත් කරන ලද පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ගරු සභානායක වෙත යොමු කරන ලදී. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම පනත් කෙටුම්පත බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණීය කාරක සභාවට යොමු කර ඇති අතර බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂක කාරක සභාව පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කර 2018 සෙප්තැම්බර් 19 දින සියලුම පාර්ශ්ව කැඳවා සාකච්ඡා කර ඇත. මෙහිදී පනත් කෙටුම්පත් පිළිබඳ විවිධ අදහස් පළ වූ අතර නීතිපතිවරයාගේ නියෝජිතයා ප්‍රකාශ කර තිබුණේ මෙම පනත් කෙටුම්පත් කිරීමට පසු කාලයකදී ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනය සම්මත වූ බැවින් මීට පෙර පනත් කෙටුම්පත් පිළිබඳ නීතිපතිවරයාගේ මතය ලබා දී තිබුණද පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධන බලපෑම් පිළිබඳව නැවත සලකා බැලිය යුතු බවයි. මේ අනුව අමාත්‍යාංශයේ විසින් පනත් කෙටුම්පත් නීති කෙටුම්පත් සම්පාදකට හා නීතිපතිවරයා යවන ලද අතර නීතිපතිවරයා විසින් 2019 අගෝස්තු 6 දින ඇතිව ප්‍රකාශ කර තිබුවේ යෝජිත පනත් 19 සංශෝධනය අනුකූල නොවන බවයි. මේ අනුව 2019 ජූලි 6 දින දෙවනවර කියවීම සඳහා මේ කරේ රන්දිත් සියඹලා පිටිය කියවීම සඳහා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත් ඉවත් කිරීමට තීරණය විය. ඊයට සඳහන් පරිදි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ටෙන්ඩර් කිරීම අවශ්‍යතාවය නිදහස් කිරීම කඩිනම් කිරීම ක්‍රියාවලිය 2012 වර්ෂයේ සිට අමාත්‍යවරු 4ක් ඇතුළුව පැවති රජයක් විසින් උත්සාහ කළ බවද පෙනේ. මේ සියලුම අමාත්‍යවරුන්ගේ හා රජයේ සද්භාවයෙන් උත්සාහ කර ඇත්තේ කුඩා ජල විදුලි බලාගාර, දර බලාගාර, මුහුදු රළ බලාගාර, භූතාපක ජියෝතර්මල් බලාගාර වැනි විවිධ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන කිරීමටයි. මෙවැනි විශේෂිත තාක්ෂණයෙන් යුත් කුඩා පරිමාණ පුනර්ජනනීය බලාගාර ටෙන්ඩර් කැඳවීම තුළින් සංවර්ධනය කිරීම ප්‍රායෝගිකව නොවන හේයින් යෝජනා කොට ඇත්තේ විශේෂයෙන් ප්‍රවීණයන්ගේ යුත් කොමිටුවක් මගින් සකස් කර සහ අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති සාධාරණ සහ ප්‍රායෝගික මිලකට සුදුසු ආයෝජකයන් ලවා සංවර්ධනය කිරීමටයි. මේ ක්‍රමය තිබූ නිසා කුඩා ජලවිදුලි බලාගාර 190කට වැඩි ප්‍රමාණයක් ඇතුළු ජලවිදුලි සුලන් සහ සූර්ය බලාගාර විසින් මෙගවට් 600කට අද වෙනතුරු 850කට වැඩි ධාරිතාවයක් සංවර්ධනය කළ හැකි වූ අතර පසුගිය වසර 5 කාලය තුළ කිසිම පුනර්ජනනීය බලාගාරයක් ඉදි වී නැත. මෙම නීතිමය ගැටලු නිසා වහල මත ඉදිකරන කුඩා සූර්ය ජනනය පද්ධති ඇති කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගත යුතු ණය මුදල ලබා ගැනීමද වසර පමණක කාලයක් ප්‍රමාද විය. මෙම සංශෝධන මගින් අපේක්ෂා කර තිබුණේ සිතියම් නොමැති වීම නිසා ටෙන්ඩර් කැඳවීම ප්‍රායෝගික නොවන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලින් විදුලිය මිලදී ගැනීම සම්මත මිලක් යටතේ සාධාරණ ක්‍රමයක් යටතේ ටෙන්ඩර් කැඳවීමක් තොරව සිදු කිරීමය. මේක කැබිනට් මණ්ඩලයේ ගිහිල්ලා 3 වතාවක් කතා කරලා මේකේ තියෙන සාධාරණීකරණය පෙන්නලා තෙල් ඩීසල් වලට යන වියදම නවත්තලා මේක අපේ සුභා සම්පත්ම පාවිච්චි කරලා පුනර්ජනනීය ශක්තිය ඇති කිරීම තමයි අපේ වූ අදහස. ඒක කැබිනට් එකේ ඒකමතික අනුමත කරලා ඊට පස්ව තමයි මේ පාර්ලිමේන්තුවට ගෙනාවේ. ඉතින් මේ තුලින් ජාතික අපරාධයක් සිදු නොවන ඇත. අමාත්‍යාංශ මණ්ඩලය මගින් 2019 ජූලි 2 දිනැතිව සාධන ක්‍රමයකට අර්ධ තරඟකාරී ක්‍රමයක් මගින් බලපත්‍ර ලබා දීම ක්‍රමයක් හඳුන්වා දී ඇත. අපි කිව්වේ ටෙන්ඩර් මිල ගන්නවා මාස 6කින් 6කට වෙනස් කරලා පුළුවන්තර ඉක්මන් කිරීම. මේ අවස්ථාවේදී මං හිතන්නේ අපේ ඕවර්සයිට් කමිටි එකේ ආසු මාරසිංහ සහ ලක්ෂ්මන් සෙනරත්න සහ සියලු දෙනාම මහත් සේවයක් කරා. මොකද ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම මගේ නොදැනුවත්කම නිසා ඒක බාර දුන්න අයට සහ විදුලි බල මණ්ඩලයේ සහ සස්ටේනබල් එන්වයරන්මන්ට් ඇතොරිටි ඔක්කොම කට්ටිය ගෙනල්ලා ඒගොල්ලෝ ඒක මතය එක තැනකට ආවා. ඒකයි මේක සංවර්ධනය කරන්න ඒ යම් අවස්ථාව ඇති වුණේ තන තමයි මේ බාධාවක් ඇතිලා තියෙන්නේ. අවසානයේදී වසර 5ක් පුරා පවතින නීතිමය අර්බුදය නිසා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඉදිකිරීමට අඩපණ වූ බැවින් විකල්ප වශයෙන් දැවි තෙල් හා ඩීසල් බලාගාර වැඩි වැඩියෙන් ඉදිකිරීමට සිදු වූ බැවින් ඩීසල් ප්‍රවර්ධනයක් ජයග්‍රහණය කර ඇත. මේක තමයි ඉතින් මාධ්‍ය දැන් පෙන්නාවි මේ මාෆියාක යනවා. අපි මාෆියාක නවත්තන්න හදනවා, නවත්තන්න ඉඩ දෙන්නේ නැති නීතිම තුලිනුයි. ඉතින් මේ සම්බන්ධයෙන් සද්භාවයෙන් කරන ක්‍රියාවකුත් බාධාවක් ඇතිලා තියෙනවා නියෝජ කතානායකතුමනි. මේ දිනවල පුවත්පත් වාර්තා මගින් පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් පෙනී සිටින ජාති හිතයිසීන් මෙම පනත ප්‍රතික්ෂේප වීම පිළිබඳ උදම් ඇනීම මවිතියට කරුණකි. ඔවුන් අවංකව විශ්වාස කරනු ඇත්තේ ටෙන්ඩර් කැඳවීම තුළින් මුහුදුරාල කුඩා ජල විදුලි බලාගාර අපද්‍රව්‍ය විදුලි නිෂ්පාදනය භූතාප වෙනි විවිධ වූ අප දන්නා සහ නොදන්නා අලුතින් සොයාගන්නා නව නිපැයුම් වෙනි සියලුම තාක්ෂණයන්ගෙන් යුත් පුනර්ජනනීය බලාගාර සංවර්ධනය කළ හැකි බවයි. මේක තුලින් නියෝජ කතානායකතුමනි අද වහල කළ දාන එක වුණත් තරංකාරී තත්ත්ව තුලින් ගන්න ඕනේ. කොහෙද එක ගෙදරකට දාන්නේ කොහෙද ගන්නේ? මේ ප්‍රායෝගික නැති නිසා තමයි නිවැරදි කරන්න හදන්නේ. ඒ වගේම තමයි සූර්ය තමාට ඉඩම් තියෙනවනේ ඒ අවසරය දීම. දැන් මේක මේ බාධාවට ඇති වෙලා තියෙනවා. ඉතින් මේක නිවැරදි කරන්න කරන උපක්‍රමය තුලින් නැවත අපි තෙල් සහ ඩීසල් ප්‍රශ්නේ පස්සෙන් දුවන එක තමයි තියෙන දුක. ඒ වගේම එවැනි ටෙන්ඩර් කැඳවීම ප්‍රායෝගික කළ නොහැක. අමාත්‍යාංශ කිසිදු හේතුවක් මත ටෙන්ඩර් කැඳවීමට හැකි බලාගාර ටෙන්ඩර් කැඳවීමකින් තොර සංවර්ධන කායින්ට ලබා දීමේ අභිප්‍රායක් නොමැත. ලංකා විදුලි බල මණ්ඩලයේ සියලුම විදුලිය මිලදී ගැනීම සිදු කරනුයේ ටෙන්ඩර් කැඳවීම මගිනි. යෝජිත පනත් මගින් අපේක්ෂා කර තිබුණු ටෙන්ඩර් කිරීමට නොහැකි ඇතැම් තාක්ෂණයන් සඳහා තරඟකාරී සාධන මිලක් තීරණය කොට එම මිලට සාධන ක්‍රමවේදය බලපත්‍ර ලබා දී සංවර්ධන කිරීමයි. ඒ නිසා මෙම සංශෝධන කෙටුම්පත පනතේ අඩංගු කරුණු සහ අරමුණු ජනතාවට පැහැදිලි කිරීම සඳහා අප එක්ව කටයුතු කළ යුතු බව අවධාරණය කරන්නෙමු. දැන් මේක තුලින් මේ දෙන උත්තරය තුලින් අනිවාර්යයෙන්ම අපට තියෙන්නේ අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එන්න බෑ. දැන් ලක්මන් කිරියල් ඇමතුමා ඉතාමත් වෙහෙස මහන්සියලා 2015 18 පාරවල් හදන්න පටන් ගත්තා. ඉතින් ඒකේ හුඟක් තියෙන්නේ unsolicited proposal එනවා ලබා ගන්න වැඩේ කරනවා. දැන් tender ගලින තාම හිර වෙලා තියෙනවා කිලෝමීටර් 10 15. ඉතින් මේක රටේ අභිවෘද්ධිය ලොකු ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. ඒ වගේම තමයි වතුර ඒ ජල සම්පාදන මණ්ඩලයේ එතනත් අවශ්‍යතාවය තියෙනවා. ඒක දෙනව tender නැතුව දැන් මෙතන කියන්නේ 19 සංශෝධන එතන බලපානවා කියලා. ඉතින් නීතිපති තනවා 3-4කින් වෙනින් ස්ථාවර දෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ අපට සූර්ය තියෙනවා, අපට සුලන් තියෙනවා, අපට ඕන තරම් තියෙනවා. අපිට ටෙන්ඩර් නැතුව දෙන එක නෙමෙයි. ටෙන්ඩර් ළඟට ගෙනල්ලා කැඳවලා ටෙන්ඩර් මිලක් තුලින් තමයි අපි කටයුතු කරන්න හදන්නේ. ඉතින් මේකට කාර්නික වැරදි අර්ථකථනය දීලා නැවත මේ අය මේ තෙල් මැෆියාව ගෙනියන්න ඉඩ දෙන එක තමයි අපිට තියෙන දුක.
බොහොම ස්තුතියි කරා මැතුමා. ගරු ආශිව මාර්සිංහ මැතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නය. පොදුමයි වරප්‍රසාද ප්‍රශ්නය.
මේ
එතන වැඩ කරන අය තමයි අපිට ලීලා දුන්නේ. කරුණාකරලා අපට දෙන්න පරිභෝගය බලා ගන්න, ඔබතුමාලා ජනනය කරන එක වැඩ සම්ප්‍රේෂණය බලා ගන්න කියලා.
වාසනාව කරා මන්තමයි
මං කිව්වේ. ඒගොල්ලන්ට ජනනය ගැන බලා ගන්න ඕනේ නෑනේ.
නෑ ඒගොල්ලන්
පරිභෝගය ආරක්ෂා
නෑ. ජනනය කිරීමේදීත් එහි තිබෙන්නා වූ යථාර්ථය විමසා බලන්න ඔවුන්ට තියෙන අයිතිය පරිභෝගිකයාට බලපානවා.
ඒකද රුපියල් 52 කට නිෂ්පාදනය කරලා රුපියල් 15 නිෂ්පාදනය කරන හැකියාව තියෙන කොට
නෑ. පරිභෝගිකයා ගැන බලන්නේ කොහොමද? ජනනය කරන වියදම බලන්නේ නැතුව.
ඒක තමයි මං කියන්නේ 52 කට නිෂ්පාදනය කරන්නේ ඇයි රුපියල්
15? නෑ ඒක නෙමෙයිනේ. දැන් ඔයි කියන්නේ වල නීතිපතිගේ ප්‍රශ්නයක් ඔබතුමා. දැන් එතන ඇත්තටම තිබෙන්නේ උපයෝගිතා කොමිෂමේ බලයට ඔබතුමා අත පොවන්නෙන්න එපා.
මේ පාර්ලිමේන්තුවේ කරුණාකර ප්‍රායෝගික හිතන්න ඕනේ. අපි ලින්දින්න ගෙම්බෝවක ඇතුලෙන්න එපා. ඔබතුමාට ඕන නම් අහිංසක පාරිභෝගිකයර රුපියල් 45ක මිලක් ගෙවන්න. හැබැයි ඒ අයට පුළුවන් අද රුපියල් 15කට 16කට ඇති කරන ස්වරූපය ඇති කරන්න. ඒක ඉඩ දෙන්න.
හොඳයි. බොහොම ස්තුතියි. ගරු මාෂි මාර්සිංහ මැතිතුමා. ඔබතුමා වල ප්‍රශ්නේ කෙටි මං හිතන්නේ මේ කලින් ගරු ඇමතුමා මතු කරපු කාරණේට සම්බන්ධ නිසා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි කවස්තාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මගේ වරප්‍රසාද ප්‍රශ්නේ මතු කරන්න මේ වරප්‍රසාද ප්‍රශ්නේ මතු කරන්නේ මේ සිලෝන් ටුඩේ පත්‍රයේ 7 වෙනි බදාදා පළමු පිටෙත් තියෙනවා ගවර්න්මන්ට් විඩ්‍රෝල්ස් ඉලෙක්ට්‍රි ඇමෙන්ඩ්මන්ට් බිල් කියලා. මේක වාර්තා කරන්නේ බයි මෙත්මලි දිසානායක හා නිරංජලා ආර්යවංශ කියන දෙදෙනා. මේකේ වාර්තාවේ සඳහන් වෙනවා දෙවනි පිටුවේ ප්‍රොෆෙසර් ආශු මාරසිංහ හැඩ් ඇට් ද රික්වෙස්ට් ඔෆ් කරුණානායක සීක්‍රට්ලි ෆෝමියුලේටඩ් ද ඩ්‍රාෆ්ට් බිල් ලාස්ට් වීක්. ප්‍රොෆෙසර් මාරසිංහ හැඩ් කම්පයිල්ඩ් ද බිල් විත් ඉන්පුට් ෆ්‍රොම් සීබී චෙයාර්මන් රකිත ජයවර්ධන ඇන් සස්ටේනබල් එනර්ජි ඔතොරිටි SCA චෙයාර්මන් බංස ජයා. දැන් මේකේ තව විස්තර දිගින් දිගටම තියෙනවා. මේකේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේකේ තියෙන්නේ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී බිල් එක හැදුවා කියන වාර්තාව. මේක සම්පූර්ණ වැරදි. මේ සම්බන්ධයෙන් මම ඔබතුමාට මතු කරන්නේ ආංශික අධීක්ෂණ කාරක සභාවල ස්ථාවර නියෝග 111 16 ආයතනයේ පැහැදිලිව තියෙනවා. 50 කෙටුම් පතකට එවැනි යම් සංශෝධනයක් කාරක සභාවේ සභාපතිවරයා හෝ කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් කවර හෝ සමික මන්ත්‍රීවරු 61 ස්ථාවර නියෝග යටතේ 50 කට කාරක සභාවස්ථා ඉදිරිපත් කරනු ලැබිය යුත්තේ කියලා. දැන් අපි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ 50 කෙටුම්පත ආංශික අධීක්ෂණ කාරක සභාවේ ජූලි 29 වෙනිදා මෑතකදී ජූලි 23 වෙනිදා මේ දවස් දෙකේම සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරනකොට වාසුදේව නානායක්කාර මැතිතුමා නගව ප්‍රශ්නේ ඒ තිබුණ සංශෝධන ටික තමයි අපි ඉදිරිපත් කරේ. ඒ කියන්නේ අර තැම්පතුවක් අයකරන එක, ඒක එහෙම තැම්පතුව තියන්න කියන එකයි, බලතල මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඒ බලතල ඒ විදිහටම තියන්න කියන ඒ සංශෝධන කීපය තමයි අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තිබුණේ. එතකොට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පන්දේකරු නියෝජ්‍ය කතානායකතුමනි උපලේඛනයේ ආ කොටසේ 5 යටතේ තියෙනවා පාර්ලිමේන්තුවේ හෝ කාරක සභාවක යම් විවාදයක් හෝ කටයුතු පිළිබඳව යම් ව්‍යාජ හෝ අවවර්තික වාර්තාවක් සිතාමතා පළ කිරීම නැතොත් මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවේදී හෝ කාරක සභාවේදී පවත්වන ලද යම් කතාවක් සිතාමතා වැරදි ලෙස නිරූපණය කිරීම යටතේ සිලෝන් ටුඩේ පුවත්පත මන්ත්‍රීවරයෙක් මන්ත්‍රීවරුන්ගේ සහ විශේෂයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවල බලතල සම්පූර්ණ උල්ලංඝනය කරලා තියෙනවා. මේ ගැන විශේෂයෙන් නියෝජ්‍ය කතානායකතුමනි අපි ඉල්ලා සිටින්නේ දිගින් දිගටම මේ ආංශික අධීක්ෂණ කාරක සභාව මහජනයාට නැත්නම් මාධ්‍යලට විවෘත කරන එක තමයි කළ යුත්තේ. එහෙම වුණාම මේ මේ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී කිසිම රහස් දේවල් අපි සාකච්ඡා කරේ නැහැ. ඒ සාකච්ඡා කරපු වාර්තාව තමයි පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්නේ. අපිට එහෙම අයිතියක් අපිට නැති කරනවා නම් ජනමාධ්‍ය හරි මාධ්‍ය හරි එකතු වෙලා මේක මා මේක ඇමතුමා කිව්වා වගේ මේක මාපියාවක්. අපි දරගෙන අපි දිගින් දිගටම මේ ඩීසල් මාපියාවත් එක්ක මේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ෆයිට් කරනවා. මේ විශේෂයෙන් පුනර්ජන්නීය බලශක්තිය, සූර්ය බලය, සුලම් බලය මේ ආදී අපිට ස්වභාවික සම්පත් වලින් ගන්න තියෙන දේවල් ගන්න ලබා දෙන්නේ නැහැ මේ මාපියාව එක්ක. ඒක තමයි ප්‍රශ්නේ. අපි දැක්කා මට තාපු විනාඩියක් දෙන්න කතා නියෝජ්‍ය කතානායකතුමනි.
මොකද මේ ප්‍රශ්නේ
අපි දැන් අවුරුදු 3ක් තිස්සේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ කතා කරනවා. අපි දකිනවා මේ බලපෑම මේ කිසිම බලපෑමකට කිසිම මුදලකට යටත් නොවී ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඩීසල් මාපියාවට යටත් නොවී අපි ක්‍රියා කරන්නේ. නමුත් අපි දැක්කා මේ අවස්ථාවේදී හිටපු නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් මේ ගැන කුමන්ත්‍රණය කරලා විතරක් නෙමෙයි අවසානයේදී මේ බිල අයින් කරගත්තට පස්සේ අර රාජ්‍ය නිලධාරීන් බොක්ස් එකට ගිහිල්ලා සුබ පතනවා.
අවසාන කරන්න කරු මන්තුමා.
එවැනි දූෂිත නිලධාරින් එක්ක එකතු වෙලා තමයි මේක කරන්නේ. ඒ නිසා අපි කියා සිටිනා මේ රටේ ජනතාවට මේ සුලම් බලය හා සූර්ය බලය සම්බන්ධයෙන් ලබන අපි ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැහැදිලිව දැක්කා ටෙන්ඩ පටිපාටියකින් අරගෙන ඊට පස්සේ මාස 6ක් ඇතුළත කාලයක් තුළ තීරණය කරනවා. මේක සම්පූර්ණ නීත්‍යානුකූලව සියලු දේවල් සිද්ධ වෙන්නේ.
හරි, බොහොම ස්තුතියි අවසන් කරන්න.
මේ අවස්ථාවේ වාර්තාව ඉදිරිපත් කරන් තියෙන අයිති අපිට ආරක්ෂා කරලා දෙන්න. ඒ වගේම ඔබතුමායි මතක් කරනවා මේ සිලෝන් ටුඩේ පත්තරෙන්
මේ පිළිබඳව ගරු කතානායකතුමාගේ අවධානයට මම යොමු කරනවා. ඊට අමතරව ඔබතුමා කියපු කාරණේ ආංශික අධීක්ෂණ කාරක සභා මාධ්‍යයට විවෘත කිරීම පිළිබඳ ගරු කතානායකතුමාගේ දැඩි අවධානය යොමු කරලා දෙනවා. ඒ ගණනාව පියවර ගන්න. බොහොම ස්තුතියි. පස්වර එකට ගරු කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනවා. ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා පිළිබඳ දැනුම් දීම පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා සභාව එකඟද? සභාව කල් තැබීම
පාර්ලිමේන්තුව අගෝස්තු 20 සභසයකට
කල් තැබීමේ යෝජනාව ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
ගරු නියෝජක කතානායකතුමනි, පළමු කොට මේ අවස්ථාවේදී අපි සඳහන් කරන්නට කැමති මේ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට ප්‍රථම ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිතුමිය ලෝකසභා පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ඉන්දියාවේ මිත්‍රත්වයට හා අපේ සාක් කලාපේම රටබල මිත්‍රත්වය තහවුරු කිරීමට කටයුතු කළ, ඒ වගේම සාංචියේ විදිසා කියන මැතිවරණ කොට්ටාසය නියෝජනය කළ ගරු මන්ත්‍රීතුමියක් හැටියට, ඇමතිතුමියක් හැටියට, විදේශ ඇමතිතුමිය හැටියට කළ කාර්යභාරයට අපේ ගෞරවය පුද කෙඳමින් ඇතුමියගේ වියෝවේ පිළිබඳ ශෝකය පළ කරන්නට සඳහන් කරනවා. අප යෝජනාව හැටියට ඉදිරිපත් කරන විදේශ රටවලට හෝ ආ විදේශ සංවිධාන සමග ශ්‍රී ලංකාවේ රජය රාජ්‍ය ආයතනයක් විසින් අතිකරගන්නා රටට හිතකර නොවන ගිවිසුම් වලට නොලැඹිය යුතුයි මෙම සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පහත දක්වන පරිදි සඳහන් කරමින් ඉදිරිපත් කරනවා. 1. ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පැටහැනි ආකාරයෙන් රටට හිතකර නොවන ලංකා රාජ්‍ය හා විදේශ රාජ්‍යන් හා විදේශ සංවිධාන සමග ගිවිසුම් වලට එළඹීම පාර්ලිමේන්තුව ජනතා පරමාධිපත්‍යයට පටහැනි හෝ නොගැලපෙන බැවින්ද? 2. මෙවැනි ගිවිසුම් පිළිබඳ අදාළ තොරතුරු විමසීමේදී ඒවායේ අන්තර්ගතය හා ඇති වූ එකඟතාවයන් ගැන පාර්ලිමේන්තුවට දැමින් දීමට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව පැකිලෙන බැවින්ද. තුන, මෑතකදී ඇමරිකන් එක්සත් ජනපද ආණ්ඩුව සමග සාකච්ඡා පවත්වා අත්සන් කොට තීරණයන්ට එළඹ සිටින එක්සා හා සෝෆා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට විදේශ කටයුතු අමාත්‍යවරයා ආරක්ෂක මණ්ඩලයේ ඉදිරියේදීද ඒ වගේම අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු ඉදිරියේදීද පොරොන්දුවද එය මේ දක්වා ඉටු කිරීමට කටයුතු කර නැති නිසාද. එමෙන්ම තර විවාදයට ලක්වෙී තිබෙන මිලේලියම් චලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමද රටට සඟහා අත්සංකර කැවිනට අනුමැතියට ඉදිරිපත් කර තිබෙන නිසාද. පහ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුට නියෝජනය කරන ලබන මහජන නියෝජයන් හට එම තොරතුරු දැනගැනීමට අයිතියක් ඇති නිසාද. රටට අහිතකර ආකාරයෙන් විදේශ සංවිධාන හෝ විදේශ රාජ්‍යන් සමග රාජතාන්ත්‍රික ගිවිසුම්වලට එළඹිය නොකළ යුතු බවත් විදේශ රටවල් සමඟ ගිවිසුම්වලට එළඹීමේදී මෙම පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බවත් මෙම ගරු සභාව තීරණය කළ යුතුය. එසේ නොහොත් අර්ථ නිරූපණයේදී විවස්ථා විරෝධී ක්‍රියාවක් ලෙසත් සැලකිය යුතුයයි සභාවට යෝජනා කරමි. ගරු නියෝජ කතානායකතුමනි, මේ ගිවිසුම් තුනම අද දින මුළු රටේම මහත් ආන්දෝලනයකට මහත් සැකයකට මහත් වූ විවේචනයකට භාජනය වී තිබෙනවා. එක පැත්තකින් යුද්ධ ගිවිසුම්, අනෙක් පැත්තෙන් අපේ රටේ භූමි භාගයේ අනාගතය මෙහෙවීම සඳහා රහසිගතව එළඹී තිබෙන තීරණය හා ඇමරිකානු ඩොලර් මිලියන 480ක ගිවිසුමකට එළඹීමේ හා ඊට සම්බන්ධ ගිවිසුම් කොන්දේසි ක්‍රියාත්මක කිරීමට හොර රාශියම කටයුතු කරන ක්‍රියාවලිය අපි පාර්ලිමේන්තුව පමණක් නොව මුළු රටම අද ප්‍රශ්න කරමින් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටවත් මේ ආණ්ඩුවට ඉදිරිපත් කරන්න බැරි වී තිබෙන මේ විස්තර රටවැසියාගේ නියෝජිතයන් හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රටවැසියාගේ නියෝජිතයන් හැටියට ආරක්ෂා කරන්න තිබෙන්නේ අපේ රටත්, අපේ නිදහසත්, අපේ ස්වාධීනත්වයත් හා අපේ රටේ පැවැත්මත්. ඒ ආණ්ඩුවක තනි හිතුවක්කාරී ක්‍රියාවකට යටත් කරන්නට බැරි බව අපි අවධාරණයෙන් ප්‍රකාශ කරන්නට කැමති. ඒ නිසා අපි ජාත්‍යන්තර මිත්‍රත්වය ඉදිරියට ගෙනාපු රටක්. පළමුකොට මම මේ යුද ගිවිසුම් ගැන සඳහන් කරන්නට මත්තෙන් මම සඳහන් කරන්නට කැමති 1971 I don't want to take much time, but I would like to refer to the General Assembly resolution moved during Mrs. Bandaranaike's Prime Minister era, declaration of the Indian Ocean as a zone of peace, the General Assembly resolution. This was the cornerstone of our foreign policy, non-alignment. We shall not be party to any military agreements with any military blocs. This was the non-aligned foreign policy that Sri Lanka pursued. And this resolution had the support of all Indian Ocean countries. 1971 General Assembly resolution. දැන් මේ අවතීර්ණ වෙන යෝජනාවෙන් කුමක්ද සිදුවෙන්නේ? ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට යුද්ධ ගිවිසුමක් තත්වෙන් මේ ගිවිසුම් දෙක කටයුතු කරනවා. මෙය ශ්‍රී ලංකාවට හානිකර ජාත්‍යන්තර තත්ත්වයක් පමණක් නොව අපේ ජාතික නිදහස ස්වාධීනත්වයට තර්ජනයක් විය හැකි බරපතල තත්ත්වයකට පත් වෙනවා. මේ ඇමරිකාවේ සමග කරන විවිධ කිවිසුම් තිබෙනවා අපි. ඇමරිකාව ශ්‍රී ලංකාවේ ලොකුම වෙළඳ රට. විශාලතම විදේශ විනිමයක් අපි උපයන. ඒවා ගැන නෙමෙයි අපි ප්‍රශ්න කරන්නේ. අපේ ජාතික නිදහස ස්වාධීනත්වයට හානි කරන යුද්ධ කිවිසුම් වලට එළඹීම සාධාරණ නෑ. රටවැසියාට දැනගන්න ලෑස්ති කරන්නට ඕනේ. සාකච්ඡා කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඒ වගේම පාර්ලිමේන්තුවට අවස්ථාව ලබා දෙන්න. එයින් ආණ්ඩුව පැන යනවා නම් අපේ රටේ ජාතික නිදහසට බරපතල තර්ජනයක් වෙන අවස්ථාවේ අපි ප්‍රශ්න කරන්නට කැමැතියි. මම විශේෂයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා අපේ රට සහ ඉන්දියාව අස්සන් තබන ලද ජයජයවර්ධන ජනාධිපතිතුමත් රජීව් ගාන්ධි අගමැතිතුමත් අත්සන් කරන ලද ඉන්ඩෝ ලංකා කිවිසුම. මේ පිළිබඳව පාර්ලිමේන්තුවට මේ කිවිසුම ඉදිරිපත් කරන්නට එවකට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ පැමිණ කටයුතු කළා. මේ කිවිසුමේ මෙන්න මේ කොටස යළිත් කියවන්නට කියලා මම රජයට කියන්ට කැමතියි. Conscious of the friendship between two countries stretching over 2 millennia and recognizing the importance of nurturing and traditional friendship, it is imperative that both Sri Lanka and India reaffirm the decision not to allow our respective territories to be used for activities prejudicial to each other's unity, territorial integrity and security. In this spirit, you had during the course of our discussions agreed to meet some of India's concerns. This annexure includes number 2, Trincomalee or any other ports in Sri Lanka will not be made available for military use by any country in a manner prejudicial to India's interest. 3, 4, Sri Lanka's agreement with foreign broadcasting organizations will be reviewed to ensure that any facility set up by them in Sri Lanka are used solely as public broadcasting facilities and not for any military or intelligence purposes. Signed, Rajiv Gandhi and His Excellency Jayajayawardena. I do not want to go read the whole agreement, but I would like to table that. මේ අනුව ගරු නියෝජ කතානායකතුමනි. අපේ රටේ මේ ගිවිසුම් ශ්‍රී ලංකාවට පමණක් නොව අපේ මිත්‍ර කලාපීය ස්ථාවර භාවයට දේශපාලන ආරක්ෂාවට බලපාන ගිවිසුම් බවට පත්වෙනවා. ඒ තමයි ඉන්දියානු සාගරය සාම කලාපයක් කිනීමේ යෝජනාවෙන් ඉදිරිපත් කරනු ලැබුණේ. අද ඒ තත්ත්වය වෙනස් වීමේ බරපතල ප්‍රශ්නයකට අපි මුහුණ දෙනවා. එකක් මේ ගිවිසුම ප්‍රකාරව, ඒ වගේම ඊළඟට මතුවී තිබෙන ප්‍රශ්නය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්. මම විශේෂයෙන් කියවන්නට අවධානය යොමු කරන්නට කැමති මේ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අය විසින් ඉදිරිපත් කරන ලද කරුණුවලට රජය කිසිම ප්‍රතිචාරයක් නොදක්වා මේ හිතුවක්කාර හැසීමකට පවතීරණ වෙලා තිබෙනවා. එනිසා තමයි ගරු ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ මේවා අනුමත කිරීමකට මගේ එකඟතාවයක් නැහැ කියලා. මේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා විධායක ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කරද්දී මේ ආණ්ඩුව හිතුවක්කාර ලෙස මේ කටයුතු ඉදිරියට ගෙන යන්න උත්සාහ දරනවා. ප්‍රොෆෙසර් නිමල් ගුණතිලකවද Peradeniya University, the Millennium Challenge Corporation compact land grant to Sri Lanka. මේ පිළිබඳ තිබෙන විස්තර කියවන්නට මට වෙලාවක් නැහැ. මම එය හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ප්‍රොෆෙසර් නිමල් ගුණතිලක, they appeared so many times in the daily newspapers. I thank the daily newspapers, irrespective of their positions, that they have brought this to the notice so that the country was able to know the gravity of the issue. ඊට පස්සේ National Physical Plan prepared in 2011 to 2030, which comes under the Ministry of urban development, Honorable Champika Ranavaka's ministry, prepared for 2011-2030, which was gazetted in 2011, is now considered to be outdated, and the government has embarked to review it. The new plan for 2018-2050 has been approved by the National Physical Planning Council and the National Economic Council of Sri Lanka and is expected to be gazetted shortly. Now, this was expected to be gazetted shortly since February 2019. That's the time this was announced. Api danagannata kamathi. Whether these provisions of the Act is being followed. The provisions of the Act has not been followed. It has to be referred to the provincial councils. It has to be referred to so many organizations, so many ministries. Thereafter only a change can be brought about. The ministry has acted on its own. Why? What is the hurry? Eka karanavak pahadili, make alabilate pradahana karane tamai, state land provision, special provision bill. Now the government rushed amidst the president protesting and not agreeing with this. Government rushed, gazetted. Now it's high time, Deputy Speaker, you are in the chair when we raise that this bill was rejected by the Supreme Court. And you, when we raised it, said you will inform the Speaker for the withdrawal of the bill from the House according to the Constitution. Up to now, the government has not withdrawn the bill. It is up to the government, firstly, to withdraw the bill. Now, what was gazetted? Mekadamai, Barrapatalamaika, Me Anua, Me Macharivaru, Eva Gema Mama, Sanda Ankaranta Kamati, Neville Adhuati, one of the leading analysts on these subjects, who has been writing a lot of articles. They have warned on the Millennium Development Challenge, how it encroaches from Trincomalee to Colombo, the corridor that is to be set up, under which, you know, the United States military forces or other forces can have their own law. They will be above the Sri Lankan law. Can the government deny this? Yeah, but if you produce the document, if you are denying, you produce the document that you all have engaged in. Why can't you bring it to Parliament? No, why can't you bring it to... You will be amending. You are saying you will be amending. You amending what? Amending what? Place before the House what you are trying to amend. You place before the House the original. Make a prashne. Api danaganna point of order ekak onne mama thama yojanawa genemin innawa.
Mokada podai point of order
ekak? I am on my feet.
Niyoja katha naha thumani. Meewa api ehema ekagen wenna me thumalla me boru billoma wanawa. ඒ කියන කෙනෙකුට එක වෙන්නේ අපිට රටේ ආරක්ෂා
ඔබතුමාලා කැබිනට් මණ්ඩලයේ නැහැ ඔබතුමාලා කැබිනට් මණ්ඩලයේ නැහැ ඔබතුමාලා බොරුවට මෙතන ආවිල්ලා කියනවා අපි එකඟ නැහැ කියලා ඒ ප්‍රකාශ වළංගු නැහැ අග්‍රාමාත්‍යවරයා ආවිල්ලා කියන්න ඕනේ මේ පාල පාර්ලිමේන්තුවට මෙන්න කිවිසුම මෙන්න යෝජිත කිවිසුම මෙන්න කිවිසු අනිත් කිවිසුම මෙන්න ඊළඟ කිවිසුම මේක කියන්න අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ නායකයා හැටියට බැරි නම් වෙන මන්ත්‍රීවරු නැකිලා මොනවත් ප්‍රකාශ කරලා බලංගු නැහැ මේ උත්තරීතර පාර්ලිමේන්තුවට මේ උත්තරීතර පාර්ලිමේන්තුවට මේ මේවා ඉදිරිපත් නොකිරීම නිසා තමයි
ඔබතුමා ඒකට බාධා කරන්න බෑ අවස්ථාවක් දෙන්න කතා කරන්න
මහාචාර්යවර
ඔබතුමාට කතා කරන්න අවස්ථාවක් තියෙනවා අද විවාදයි
අපිටයි ඔබටයි අපිටයි උපදෙස් දෙන්න පුළුවන් මහාචාර්යවරු මේ වගේ අදහස් මාලාවක් පැහැදිලිව එකින් එක අරගෙන කියන්නේ සාකච්ඡාවට ලක්කරන්න රහසිගතව මේ භයානක දේ කරන්න එපා සාකච්ඡාවට ලක්කරන්න සංවර්ධනයට කිසිවකු විරුද්ධ වෙන්නේ නැහැ නමුත් ගම්ණියම් ගම් පන්සල් සංස්කෘතිය ඉඩම් වලට හානියක් වෙනවා නම් අපි කියවා බලන්න මම සිරස්තලයේ විතරක් කියවන මගේ වේලාව අවසන් වෙමින් ඉන්න නිසා ගාවින් කරුණරත්න One of the senior most public servants who retired. Professor in Michigan University. Now,
That is no poet who is a professor. Don't show your bankruptcy of knowledge. Don't expose your bankruptcy in knowledge. Please respect the people who are educated. මේ විදියටම තමයි කලින්ුත් කියලා වෙනත් විනාශකාරී දේවල් කරගත්තේ. Betraying our visionary leader D.S. Senanayake. Read this article. I invite the UNP MPs to read this article. How as agriculture minister in the state council of Ceylon, Patthale is island. You have not read this. Leader of the house must read this. It's very clear the leader of the house has not read. Prime Minister will not read it because he doesn't want to read the truth. Betraying our visionary leader, D.S. Senanayake. When he introduced the original land development ordinance, which is to be dished by your government, that was your attempt when you brought this. Make a aitivasikama aduadayan labana gamvasiyanta idam kattiyak laba di e aitiya surakshita kota e maya thawayata pavarala vikuna avasan karanne nathuwa tama jeevana ratawa diunu kirim ganne honda jeevana tattwayakata krushikarmaanthaya ganeenta tamai abe e panata genapu welawame D.S. Senanayake agamathuma prakasha kare me pratipattiya digatama rajayan ආරක්ෂා කරලා තියෙනවා මම ටේබල් I would like to table this article by Gavin Karunaratne and මම හිතනවා එක්සත් ජාතික පක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලා කියවන්න මෙතන පාර්ලිමේන්තුවට තිබෙන උත්තරීතර බව ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුවේ ජනතාවගේ නියෝජිතයන් අවබෝධය ලබා දීම සඳහා අපේ රටේ මහාචාර්යවරු බුද්ධිමතුන් කරුණු කියනකොට ඒකට සවන් දෙන්න කටයුතු කරන්න. ඔයදමලා දැන් කියනවා ඔබලාට බලය තින්ස කරනවා කියලා. බලය කරන තියෙන නිසා ස්ටේට් ලෑන්ඩ් ස්පෙෂල් ප්‍රොවිෂන් එක ගැසට් කරලා බලෙන් ගියා ඒක චැලෙන්ජ් කරා සුප්‍රීම උසාවිය අපේ මන්ත්‍රීවරු දෙන්නේ. සිසිර ජයකොඩි මන්ත්‍රීතුමයි උදේගම්මාම්පිල්ල මන්ත්‍රීකෝයි කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන දේවල්. සුප්‍රීම කෝට් එක කිව්වා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න මේ පනත වළංගු නැහැ. මම ඒ නිසා මගේ කතාව අවසන් කිරීමට පැමිණෙන්නේ මේ ආකාරයෙන් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකෙන් ලබාගත් වැඩපිළිවෙල අපේ රටේ කෘෂි කර්මාන්තයට අපේ රටේ වාරි කර්මාන්තයට අපේ රටේ පරිසරයට අපේ රටේ ගම් ඉවත්කොට නාගරික දිළිඳුභාවයට පත් කරන තත්ත්වයකට පරිවර්තන වීමේ භයානක තර්ජනයක් තිබෙන බව ඒ පිළිබඳ විශේෂඥයන් ප්‍රකාශ කර තිබෙද්දී මේ ගැන දීර්ඝ සාකච්ඡාවක් ජාතික වශයෙන් පාර්ලිමේන්තු වශයෙන් ඇති කිරීම සඳහා පාර්ලිමේන්තු හමුවට මේ සියලු පනත් කැටුම්පත් ඉදිරිපත් කරන්නට කලින් කැටුම්පත් වශයෙන් ජාතික සාකච්ඡාවකට ගෙනීම වැදගත් වෙන්නේ අපේ ජාතික නිදහසට අපේ ස්වෛරීභාවයට සහ ජාතික සංස්කෘතියේ පැවැත්මට සහ අපේ රටේ වැඩි ජනතාවන කෘෂිකාර්මික ජනතාවගේ පැවැත්මට තර්ජනයක් වන මේ තුල විහාරස්ථාන දේවස්ථාන ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු අපේ පන්සල් සියල්ලම මේ භයානක නීතියට යටත් වෙනවා. ඒ නිසා මෙවැනි දෙයකට රට එකඟ වෙන්නේ නැති බවත් ඒ පිළිබඳ තමුන්නාන්සේලා මේ භයානක ලෙස හොර රාසේ සම්මත කර ගැසට් කරන්න බලාපොරොත්තු වෙන නීති රීති ආ සමුදාය නවත්වා මේ පිළිබඳ පාර්ලිමේන්තු හා ජනතාව හා මේ පිළිබඳ විචාරකයන්ගේ වැදගත් වූ අදහස් මාලාවට සවන් දෙන ලෙස අපි විපක්ෂය හැටියට යෝජනා කරනවා.
බොහොම ස්තුතියි. යෝජනාව සිරකිරීම ගරු වාසය නායක කරමැතුමා.
නියෝජක කතානායක
මුතුමාට විනාඩි 13ක් තියෙනවා.
මේ යෝජනාව ස්ථිර කිරීමට ලැබුණු අවස්ථාව මම ආගය කරනවා. මේ එක්සා ගිවිසුම අපි දන්නවා 2007 අසංකරා ඒ ගිවිසුම නැවත 2017 අස්සම් කළා තියෙනවා. 2007 අස්සම් කරපු ගිවිසුම් මේ පාර්ලිමේන්තුවට ගෙනා රත්නසිරි වික්‍රමනායක මැතිතුමා. තමුන්නාන්සේලා ගෙනාවද? 2017 අස්සම් කරපු ගිවිසුම්. අද වෙනකන් ගෙනාවේ නැහැ. ඒක ඉදිරිපත් කරන්න උනේ සභාවට විමල් වීරවංශ ගරු මන්තුමාට. ලැජ්ජ නැති ආණ්ඩුවක් නෙමෙයි. විපක්ෂයට බාර වෙනවා ආණ්ඩුව අස්සම් කරන ගිවිසුම් සභාවට ඉදිරිපත් කරා. මේ දැනුත් තමුන්නාන්සේලා ඒක ඉදිරිපත් කළා නේ. අඩු ගන්න තමුන්නාන්සේලාට පුළුවන් ද නැගිටලා කියන්න ඒ ඉදිරිපත් කරපු ගිවිසුම වැරදි කියලා? ඒ ගිවිසුමට අභියෝග කරන්න පුළුවන් තමුන්නාන්සේලා වෙනත් විදියකට ඒ ඉදිරිපත් කරපු ගිවිසුම නිහඬව පිළේ අරගෙන තියෙන. ඒ ගිවිසුම් දෙකේ ලොකු වෙනසක් තියෙන. මම ඒකටයි මූලික වශයෙන්ම අවධානය යොමු කරන්නේ. 2007 ගිවිසුමේ තුන්වෙනි කොටසේ ඩිෆිනිෂන්ස් කියන එක යටතේ 1B යටතේ දෙවෙනි පිටුවේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා, තවත් අතිරේක ගිවිසුමක් මගින් තමයි මෙය ක්‍රියාත්මක කිරීමට පුළුවන් වෙන්නේ. ඒ පිළිබඳ තොරතුරු විස්තර අඩංගු වෙන අතිරේක ගිවිසුමක් මගින් එතකොට 2007 ගිවිසුමෙන් පමණක් මේ ක්‍රියාත්මක කරන්න බෑ. ඒකේ වගන්ති අනුව අතිරේක ගිවිසුමක් ඕන ක්‍රියාත්මක කිරීමට. ඒ අතිරේක ගිවිසුම අත්සන් කළේ නෑ. එවැනි අතිරේක ගිවිසුම ඉදිරිපත් වුණේ නෑ. ඒ අනුව ඒ ක්‍රියාත්මක වුණේ නෑ. නමුත් 2017 ගිවිසුමේ ආටිකල් 2 ඩිෆිනිෂන්ස් කියන එක යටතේ 108 තුන්වෙනි පිටුවේ තියෙන්නේ ක්‍රියාත්මක වීමට වමනා වැඩපිළිවෙලක් යෙදීම ගැන පමණයි. අතිරේක ගිවිසුමක් නෑ. arrangements. ඒක කියන්නේ make the arrangements to implement. දැන් මේ ගිවිසුම් දෙකේ වෙනස මම මේ පෙන්වන්න හදා. කරුණාකරලා මේ ගිවිසුම් දෙකේම පිටපත් අරගෙනලා ඔයි කිව්ව වගන්ත කියවන්න. මම ආයෙමත් ඒක රිපීට් කරන්න මට වෙලාවක් නැහැ. ඒ නිසායි මම කියන්නේ මේක අපි යටත් විජිතයක් බවට පත්වීමට ඇමරිකානු එක්සත් ජනපදයේ අපි හැදූ ගිවිසුම. ඒ නිසා අපි යම් යම් අන්තර් සම්බන්ධතා තියෙන්න ඕන යුද අභ්‍යාස එකට එකතු වී කරන කටයුත්ත අපි විවිධ රටවල් එක්ක කරනවා. ඒක අපේ හමුදාවල් වල කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට අපට උදව් වෙනවා. ඒක ගැන කවදාවත් මේ රටේ ප්‍රශ්නයක් තිබිලා නැහැ. නමුත් මේ එක්සා දෙය 2017 ගිවිසුම මගින් කෙලින්ම ඔවුන්ට උවමනා කරන යුදමය ක්‍රියාදාමයන්ට මේ රටේ අපි කෙලින්ම බැඳී සිටීමක් තිබෙනවා. ඒවට උවමනා සහයෝගය පළ කරන්න, ඒවට උවමනා කරන සැපයුම් කරන්න, ඒ උවමනා කරන ඉඩකඩ ලබා දෙන්න. එතකොට ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය මේ කලාපයේ යම්කිසි යුද ක්‍රියාකාරීත්වයකට යනකොට අපට සිද්ධ වෙනවා ඒකේ උදව්කාරීන් වෙන්න. දැන් ඒකට අතිරේක ගිවිසුමක උවමනාව තමුන්නාන්සේලා සම්පූර්ණයෙන්ම ස්කිප් කරලා තියෙන. ඒ වෙනුවට අරේන්ජ්මන්ට්ස් කියලා දාලා තියෙන. ඊළඟට අපිට තියෙන්නේ මේ රටේ පෞගිය කාලේ අපි දැක්කා ජෝන් ස්ටෙනිස් කියන නැවක්, යුද නැවක්, ප්‍රහාරක යාන සහිත නෞකාවක් නවත්තලා තිබුණා තිරිගුණාමලයට පිටමූදේ. ඒකෙන් ආව ගුවන් යානා ලංකාවේ කටුනායක. කටුනායකට ආවා ඇමරිකා එක්සත් ජනපදයට අයිති යම්කිසි ප්‍රදේශයක ඉඳගෙන ට්‍රාන්ස්පෝර්ට් එයාක්‍රාෆ්ට්, ඒවා ඉම්බෑව බාණ්ඩ, ඒවා පරීක්ෂණයකින් තොරව ජෝන් ස්ටෙනිස් යුද නෞකාවේ ඉඳලා කටුනායකට පැමිණි ගුවන් යානාවලට ඒ බාණ්ඩ පැටවුවා. ඒ බාණ්ඩ පටවලා අරගෙන ගියා ඒ යුද නෞකාවට. මේ තොරතුරු පත්තරවල පළ වුණා. තමුන්නාන්සේලාට පුළුවන්කමක් තිබුණේ නැහැ ඒක එසේ නූ නැහැ කියලා කියා. දැන් මේක උනේ 2017 තමුන්නාසේලා අස්සම් කරපු මේ කිවිසුම අනුව ඔවුන්ගේ යුද නෞකාවක් සාගරයේ තිබෙන ඔවුන්ට උමනා කරන පහසුකම් ලබා දීමට ලංකාවට කටුනායකට ගෙන එනු ලැබූ භාණ්ඩ පරීක්ෂාවකින් තොරව ඒවා තවත් ගුවන් යානාවලට පටවලා අරගෙන යන්නට අපි අපේ භූමිය ලබා දී තිබෙනවා. දැන් මේක යුද නෞකාවකට මේ විදියට සැපයුම් කිරීම අපේ මිත්‍ර රටවල් කොහොමද බලන්න? අපේ මිත්‍ර රටවල් මේක තමන්ට විරුද්ධව කරපු ක්‍රියාවක් හැටියට සලකනවා නම් අපි පුදුමයට පත් වෙනවද? දැන් අපි අපේ භූමිය අපේ සාගරය අපේ මුහුදු තීරය අපේ වරාය මේ ඔක්කොම දෙන්න බැඳීලා තියෙනවා මේ ඇමරිකන් එක්සත් ජනපදයේ යුද මෙහෙයුම් වලට මේ කිවිසුමානුව. දැන් අපේ 2007 කිවිසුමානුව අපිට ඒවා නොදී ඉන්න තිබුණා. ඒ වෙනුවෙන් අතිරේක කිවිසුමක් අපි ඇතුළත් නොකර ඉඳීම නිසා අපි දන්නවා රාජ්‍යයක් කියන්නේ රාජ්‍යයක අවසාන බලය හමුදා බලය. හමුදා බලය ජනතාවගේ පරමාධිපත්‍ය. නමුත් රාජ්‍ය බලය තියෙන්නේ හමුදාවල් තුළයි. දැන් අපේ රටේ ස්වෛරීභාවයත් රාජ්‍ය බලයත් තිබෙන්නේ හමුදා බලය තුළ. ඒ හමුදා බලයේ තමයි අපි LTTE එක පරාජය කරා. ඒ වගේම ඒ හමුදා බලයෙන් තමයි ජනතා විමුක්ති පෙරමුණේ කැරල්ල මර්ධනය කරන්නේ. ඒ මොකද ජනතා විමුක්ති පෙරමුණේ කැරල්ලෙන් මතු කළේ තවත් රාජ්‍ය බලයක අභියෝගයක්. LTTE එක මතු කළේ රාජ්‍ය බලයක අභියෝගයක්. එතකොට ඒ රාජ්‍ය බලයේ අභියෝගය අපේ රාජ්‍ය හමුදාවන් මගින් පරාජය කර මර්ධනය කළා. එතකොට තවත් රාජ්‍ය එක හමුදාවකට මේ රටේ ගැවසෙන්න ඉඩ දුන්නොත් සෝපා කිවිසුම අනුව ඒකේ වගන්ති තමුන්නාසේලා එලි කළා නෑ. ඒකේ සාකච්ඡා වෙනස් කරන සංශෝධනය කරන වගන්ති ගැන වචනයක් කතා කළා නෑ. මොන වගන්තියද තිබුණේ අර ගරු දිනේෂ් ගුණවර්ධනතුමා ඇහුවා වගේ මොන වගන්තියද ඔය වෙනස් කරන්න යන්නේ? තිබුණු වගන්තිය මොකද්ද? ඒ තිබුණු වගන්තිය ලිව්වේ කවුද? ඒවට එකඟුණේ කවුද? මෙන්න මේ කරුණු අද තමුන්නාසේලාට පිළිතුරු දෙන්න බැරි කරුණු හැටියට තියෙනවා. දැන් රාජ්‍යයක හමුදාවක් මේ රටේ නිදාසේ ගැවසෙන්න පටන් ගත්තොත් අපේ රටේ නීතියට යටත් නැතුව දැන් අර ඔකිනාවාවල සිදුවෙමින් තිබෙනවා වගේ ජපානයේ අපේ රටේ රාජ්‍ය බලයට කුමක්ද වෙන්නේ? අපේ රාජ්‍ය බලය අකුල ගන්න වෙනවා ඒ රාජ්‍ය බලයේ අතිරේක ආගන්තුක රාජ්‍ය බලයට ඉඩ දීලා. අපේ ස්වෛරීභාවය ඒ ප්‍රමාණයට අපට අකුලා ගන්න වෙනවා. අපේ ජාතික නිදහස ඒ ප්‍රමාණයට අපට අකුලා ගන්න වෙනවා. ඉතින් මේවැනි පාවාදීමක් මේවැනි දේශද්‍රෝහි ක්‍රියාවක් තමුන්නාසේලා සෝපා කිවිසුම මගින් MCC කිවිසුම මගින් කරගෙන ඉදිරියට ගියොත් මේ රට අපට අහිමි වෙනවා. මේ රට යටත් විජිතයක් වෙනවා. එසේ වීමට ඉඩ දීලා මේ රටේ ජනතාව නිකම් බලන් ඉන්නේ නැහැ. තමුන්නාසේලාට 2015 දුන්නා වූ බලය උඩ ඒ බලය දැන් කමුතුයි. දැන් ඒ බලය ගෙවිලා ගිහිල්ලා අද තමුන්නාසේලා එදා මේ රටේ දුන්නා වූ ප්‍රතිඥාවල් වලට පටහැනිව මේ රටේ ජාතික නිදහස මේ රටේ ස්වෛරී බලය පාවා දෙන මෙවැනි ක්‍රියාදාමයකට තමුන්නාසේලා අවතීර්ණ වීමත් සමග තමුන්නාසේලාට පහුගිය පළාත් පාලන ඡන්දයේදී ඇරවූ ආකාරයට තමුන්නාසේලාගේ ලෙජිටිමස් එක ඉවරයි. තමුන්නාසේලාගේ නිත්‍යානුකූල යුක්ති සාගත බලය ආණ්ඩුවක් හැටියට ඉවරයි. ඒ නිසා තමුන්නාසේලාට අද ඉතුරු වී තිබෙන මේ කෙටි කාලය තුළ මේ රටේ දේපලත් පාවා දීලා ජාතික නිදහසත් පාවා දීලා රිදී ටිකක් හොයාගන්නයි යන්නේ. තමුන්නාසේලා මේ ක්‍රියාවේ අවසාන තේරුම වෙලා තියෙන්නේ ඩොලර් මිලියන 480. දැන් මේකට කියනවා අපේ ඉතිහාසයේ රිදී 30කට පාවාදීමක් කියලා. ත්‍රිදීතියකට පාවා දීමක්. මේ ඩොලර් මිලියන 480ට තියෙන ගිජුකම, කෑදරකම උඩ මේ රටේ භූමිය, මේ රටේ ජනතාවගේ ඉඩකඩම්, මේ රටේ ජනතාවගේ හිමිකම්, මේ සියල්ලම එක පොදියට බැඳලා ඇමරිකානු බලයකට යටත් කරන්න තමුන්නාන්සේලා ඉඩ දෙනවා නම් මේ රටේ තමුන්නාන්සේලාට දිය යුතු දඬුවම ලබා දෙන බව අමතක කරන්න එපා. මේ ආණ්ඩු බලය පරාජය වී ගියත් තමුන්නාන්සේලා ආණ්ඩු බලය පරාජය වීම වළක්වන්න කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියා කරන බව පාස්කු ප්‍රහාරයත් එක්කලා අපට ලියුණා. ඒකේ ඇත්ත පරීක්ෂණයේ අත ගහලා තියෙනවා. තමුන්නාන්සේලා එක එක පුද්ගලයින්ට සුදුහුණු ගානවා ඒ අද තියෙන පාර්ලිමේන්තු ඊනියා කොමිටියෙන්. නමුත් මේ කුමන්ත්‍රණ මගින් මේ රටේ මැතිවරණය හා ජනතාවගේ පරමාධිපත්‍ය යටත් කරන්න තමුන්නාන්සේලා ගෙනියන වැඩපිළිවෙල අපි එළිදරව් කරගනිමින් තිබෙනවා.
ඔබතුමාගේ විනාඩි දෙකක් තියෙනවා තව.
ස්තුතියි. මම මේ යෝජනාව ස්ථිර කරමින් තමයි මගේ කතාව පටන් ගත්තේ. මෙම ලංකාවේ ස්වයංවිභාවය අපිට අපේ ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන, අපේ ජනතා පරමාධිපත්‍ය අපේ ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන ප්‍රධානම වගන්ති. මේවා මේ ගිවිසුම් නිසා උල්ලංඝනය වෙන බව, අපි අපරාධයේ යුද්ධයකට පටලෙන්න යන බව, මේ කලාපයේ දැන් යුද උණුසුම වැඩි වේගෙන එනවා, මේ ඉන්දියානු සාගරයේ මේ ඇමරිකානු යුද බලය මෙහෙවීමට අද ගෙනියන්නා වූ පියවර නිසා මේ දකුණු චීන මූදේ අද ගමනාගමනය පිළිබඳව ඇති වී තිබෙන උණුසුම්කාරී තත්ත්වයන් නිසා අපට ලොකු විශාල අනතුරක් සිදු විය හැකිව තිබෙනවා. මේ රට නැවතත් අර සුද්දන්ගේ පාලනය යටතේ තියෙන කාලේ සුද්දන් මේ ලෝක යුද්ධයකට පටලැවුණු නිසා මේ රටේ අපේ රටේ වරායවල් වලට අපේ රටේ භූමියට බෝම්බ දැමීම් සිදු වුණු ඒ අතීතය කරා තමුන්නාසේලා නැවතවරක් මේ රට ගෙනියන්නට මේ වාරයේ ඇමරිකානු රජයේ බලය, මේ රටේ යුද බලය මේ රට ඇතුළට වැද්දගෙන මේ රට ඇමරිකාවේ ගුබ්බෑමක් බවට පත් කිරීමට ඔබ ගෙනියන්නා වූ මේ ව්‍යායාමය වැළැක්වීමට අපට කළ හැකි හැම දෙයක්ම මේ රටේ අපි සිදු කරන බව අපි තමුන්නාසේලාට අනතුරු ඇඟවීමක් හැටියට කිවිය යුතුව තිබෙනවා. අපි විවිධ ජාත්‍යන්තර ගිවිසුම් වලට අත්සන් තියෙනවා. ඒවා මගින් අපි අපේ ස්වයිරීභාවයම් සීමා කරගැනීම් වලට එනවා. ඒවා ඔක්කොම මේ පාර්ලිමේන්තුවට ගේනවා, ගැසට් පත්‍රයක් ගේනවා, විවිධාකාර ලෙස අපි ඇති කරගන්නා වූ තානාපති ගිවිසුම් වල ඒ පිටපත් මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා අනුමත කරගන්නවා. මේ හැම දෙයක්ම මේ පාර්ලිමේන්තුවේ අනුමත කරගන්නේ ඇයි? මේ ජනතා පරමාධිපත්‍යයේ බලය ක්‍රියාත්මක වෙන්නේ නීති හැදීම පැත්තෙන් මේ පාර්ලිමේන්තුව ඇතුලේ. එතකොට නීතිවලට එකතු වීමක් තමයි වෙන්නේ මේ හැම ගිවිසුමකම අපේ බැඳීම්. ඒ නිසා තමයි ඒ සියලුම ගිවිසුම් මේ පාර්ලිමේන්තුවට ගේන්නේ. අපේ තානාපති ගිවිසුම් ගේනවා, අපේ වෙළඳ ගිවිසුම් ගේනවා, හැම ගැසට් පත්‍රයක්ම මේ පාර්ලිමේන්තුවට ගේනවා.
අවසාන කරන කරු මන්ත්‍රී,
ඒ නිසා තමුන්නාසේ මේ වෙලාවේ මේ ලැජ්ජා නැතුව මේවා හංගගෙන මේ කරන වැඩපිළිවෙල කරුණා කළා නවත්වන්න. දැන් තමුන්නාසේලාගේ ඒ සංගවාගත් කඩතිර කඩා ඉවරයි. තමුන්නාසේලාගේ තිරය පිටුපස ගෙනියන ඒ හොර වැඩපිළිවෙල මේ රටට එළිදරව් කළා ඉවරයි. ඒ නිසා දැන් ඉතින් නිර්වතින් තමුන්නාසේලාට ආණ්ඩුව ගෙනියන්නයි වෙන්නේ. මතක තියාගන්න, මේ ආණ්ඩුව මේ රටේ මේ අයිතීන් රැකගන්නට ජනතාව ලක්ෂ ගණන් පෙළගැහෙන බව තමුන්නාසේලා දැනගන්න. එදාට මේ රටේ හමුදාවන් පවා තමුන්නාසේලාගේ මේ ආණ්ඩුවේ අනීතික අනට කීකරු නොවන බව එදාට මේ රටේ ස්වයංවිභාවය රැකගන්න අපේ රණවිරුවන් නැවත නිසියාකාරව පෙළගැහෙවි කියමින් මගේ වචනය
ආමස්තුති. ගරු ලක්ෂ්මන් කිරියාල ගරු සභානායකතුමා, ඔබතුමාට 12:30 දක්වා අවස්ථාව තියෙනවා. ඒ කාලෙට සභාවකින්ද දිවාහාරය
නැතුව?
හරි, බොහොම ස්තුතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම ඇමරිකාව ශ්‍රී ලංකාව ශතවර්ෂයකට වැඩි කාලයක් ජීවිසු බස්සක් කරලා තියෙනවා. 1815 උඩරට රාජධානිය නැතිවෙච්ච අවුරුද්දෙත් ඉංග්‍රීසීන් ඇමරිකාවත් එක්ක ගිවිසුමක් අස්සන් කෙරුවා. 1815 ඇමරිකාවත් එක්ක වාණිජ ක්‍රියාකාරකම් පිළිබඳ ගිවිසුමක් අස්සන් කරලා තියෙනවා. 1874 වෙළඳ ලංකා වෙළඳ ලාංඡන සම්බන්ධයෙන් ගිවිසුමක් අස්සන් කෙරුවා. 1950 තාක්ෂණික සහයෝගිතා සම්බන්ධ ගිවිසුමක් අස්සන් කෙරුවා. 1956 හමුදා උපකරණ සම්බන්ධයෙන් ගිවිසුමක් අස්සන් කෙරුවා ඇමරිකාවත් එක්ක. 1956 දී සංවර්ධන සානන්දාර ගිවිසුමක් අස්සන් කළා. 1964 අධ්‍යාපන අරමුදල් ලබා දීම සම්බන්ධයෙන් ගිවිසුමක් අස්සන් කළා. 1985 බී පාර්ශ්වික බදු පැටවීම වැළැක්වීමේ ගිවිසුමක් අස්සන් කෙරුවා. 1995 දී ඇමරිකන් හමුදා හා සිවිල් සේවකයන් ලංකාවේ සේවය කිරීම සම්බන්ධයෙන් ගිවිසුමක් අස්සන් කළා. ඉතින් අවුරුදු 100ක් තිස්සේ ඇමරිකාවත් එක්ක ගිවිසුම අස්සන් කළා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් මේ අක්ෂා ගිවිසුම ඉස්සෙල්ලා අස්සන් කෙරුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි අස්සන් කෙරුවේ. දැන් එදා ඔබතුමාලා කියන විදිහට ගෝඨාභය මේක අස්සන් කළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වෙලාවේ ඔබතුමාලා කටහැරියද? ඔබතුමා කතා කෙරුවද? 2007 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ අක්ෂා ගිවිසුම අස්සන් කළ වාසුදේව ගරු මන්ත්‍රීතුමාම කිව්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවා කියලා. ඔබතුමාලයකට විරුද්ධ උනාද? විරුද්ධ උනේ නැහැ. මේක අස්සන් කෙරුවේ ඇමරිකන් පුරවැසියෝ දෙන්නෙක්. දැන් ඔබතුමාලා කියන විදිහට අක්ෂා ගිවිසුම අපේ රට පාවා දීමක් නම් ගෝඨාභය රාජපක්ෂ කළා තියෙන පාවා දීමක්. ඔබතුමාගේම තර්කය අඩුව. එතුමා ඇමරිකන් පුරවැසියෙක් වෙලා ඉන්න කාලේ මේ ගිවිසුම අස්සන් කෙරුවේ. ඒකත් වැරදි. දෙවනි එක, දැන් ඔබතුමාලා කියන විදිහට පාවා දීමක් කෙරුවයි කියනවා නම් එතුමා, ඒකත් රාජද්‍රෝහී ක්‍රියාවක්. ඉතින් එතුමා අස්සන් කරපු ගිවිසුම තමයි අපි දීර්ඝ කෙරුවේ. අලුත් දෙයක් නෙමෙයි. එහෙම කියන්න එපා ඉතින්. ප්ලීස්. මේ ගෝඨාභය රාජපක්ෂ 2007 අස්සන් කරපු ගිවිසුමට මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වෙලාවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි කිසිම කෙනෙක් විරුද්ධ වුණේ නැහැ. අපි ඒක තමයි දීර්ඝ කරලා තියෙන්නේ. අපි ප්ලීස්. අපි ඒක තමයි දීර්ඝ කරලා තියෙන්නේ. ඒතර සෝෆා ගිවිසුම. සෝෆා ගිවිසුමක් නෙමෙයි ලිපි හුවම වරක් තියෙන ලෙටර්ස් ඔෆ් එක්ස්චේන්ජ්. චණ්ඩිකා මැතිණියයි එවකට ආණ්ඩුව ප්ලීස්. I'll give you time to speak. වෙලාව දෙන්න කතා කරන්න. Don't disturb. අද හයමාරෙන් කතා කරමු. ඒක නෙමෙයි සෝෆා කිසුම 95 චණ්ඩිකා මැතිණිය තමයි සෝෆා කිසුම ලිපි හුවමාරු කරගෙන දීන්නේ. ලෙටර්ස් ඔෆ් එක්ස්චේන්ජ්. ඉතින් මේගොල්ලෝ පටන් ගත්ත දේවල්. එතකොට මේගොල්ලෝ පටන් ගත්ත දේවල් අපි රජයක් හැටියට කලින් රජේවල් අස්සන් කරලා තියෙන ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා. අනිත් එක මේ ගිවිසුම් වල ව්‍යවස්ථාවට විරුද්ධව කිසිම දෙයක් තියෙනවද? රටේ ස්වෛරීභාවයට හානියක් කරනවද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සියල්ලම අපි නීතිපතිවරයාට අරිනවා. නීතිපතිවරයාගේ උපදේශයන් තමයි මෙව අස්සන් කරන්නේ. මේ ගිවිසුම් වල රටට අහිතකර කිසිම දෙයක් නැහැ. මා කලින් කිව්වා වගේ පසුගිය ආණ්ඩුව අස්සන් කරපු ගිවිසුම් අපි දීර්ඝ කරනවා විතරයි. අනිත් එක දැන් මේගොල්ලෝ ඇමරිකාවට කියලා බනිනවා. මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු ගන්නවා ඉගෙන ගත්තේ ඇමරිකාවේ. ඇමරිකාවේ දරුවෝ ඉගෙන ගත්තේ ඇමරිකාවේ. එතකොට විරෝධ වෙන්නේ යන්නේ ඩිස්ටිල්ලට ඇමරිකාවේ. ഇതുපාද වෙතත් නැහැ. විරෝධ වෙන්නේ යන්නේ එතන. බෙහෙත් ගන්න යන්නේ ඇමරිකාවට. නැද්ද? ඉතින් ඇත්ත වශයෙන්ම අනිත් එක මේ අයගේ ජනාධිපති අපේක්ෂකයා යුද්ධයේ අමාරුම කාලේ යුද්ධ දිරන්න බෑ කියන කාලේ අපිව දාලා ගියා ඇමරිකාවට. ඇමරිකාවට ගිහිල්ලා පුරවැසිකම් අරගෙන ඇමරිකන් ආණ්ඩුවෙන් ගන්න පුළුවන් සාර ඔක්කොම ගත්තා. පිම්බඩි ගත්තා. වෛද්‍ය පාසුකම් ගත්තා. ළමයි ඉස්කෝලේ දාලා ඉගැන්නුවා. මේ ඔක්කොම කරගත්තා. කරගෙන ඉඳලා අවුරුදු 10කට පස්සේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2006 කරුණම්මාන් වගේ කණ්ඩායම් අපි කොළඹට ගෙන්නලා ඒ LTD සංවිධානය කොන්ද කැඩුවයි පස්සේ තමයි ඇමරිකාවෙන් ලංකාවට ආවේ. ඒක මතක තියාගන්න ඕන. එදා ඒ වෙලාවේ ඇමරිකාව හොඳයි. මම කියන්නේ දැන් දැන් අපේ දිනේෂ් හිතවත් දිනේෂ් මන්ත්‍රීතුමා බණ්ඩාරනායක මැතිනිය ගෙන අපි යෝජනාවක් 71 ඒ අවුරුදු 50කට කලින් that was 50 years ago the world has changed much water has flowed under the bridge අවුරුදු 50කට කලින් ගෙන ඒක ඒ කාලේ හැටියට හොඳ යෝජනාවක් නමුත් අද ඒක වළංගු නැහැ ගරු නියෝජ කතාරා කිව්වා අනිත් එක ඇමරිකාව තමයි පසුගිය යුද්ධ කාලේ දෙන්න පුළුවන් උපරිම උදව් අපිට දුන්නා මේ කිවිසුම් යටතේ under this agreement දෙන්න පුළුවන් උපරිම උදව් අපිට දුන්නා අනිත් එක අපේ බාණ්ඩ වැඩියෙන්ම ගන්න ඇමරිකාව මෙතන කවුරුවත් නෙමෙයි අනිත් එක වැඩියෙන්ම ගන්න ඇමරිකාව 11 million US dollars per year ඉතින් මේ වගේ උදව් කරන රටකට ඇයි ගරහන්නේ අන්න ඒ නිසා මම කියේ please don't disturb men learn your manners please don't disturb චාරිත්‍රි කරගන්න පාර්ලිමේන්තුවේ ඉතින් මම කියන්නේ නෑ කොලේ තියන බය දෙපා මම පැහැදිලි කිරීමක් කරන්නම් මට මේක විදේශ කටයුතු අවශ්‍යයෙන් ලැබුණේ a sofa does not constitute a security arrangement with a particular country it seeks to establish the rights and privileges of US personnel in a country and address issues such as wearing of uniforms exemption from taxes and fees carrying of weapons use of radio frequencies licenses customs regulations exemption from criminal jurisdiction of the host country at a date the US has so far varying capacities with over 100 countries then me ay sofa ek assan ganna ona karu yoj katha nagatu chandika methi diya e agreement eke tiyenawa american purawasiyek lankawa athule yam kisi waraddak keduoth ඇමරිකාවේ නීති අනුව තමයි ඒ පුද්ගලයාට දඩුවක් දෙන්න ඕනේ කියලා චාර්ලිකා මැතිලි අස්සන් කරපු කිසිම තියෙනවා. තිලක් මාරපට මැතුමා ඇමරිකාවට ගියලා සෝෆා කිවිසුම දීග කරන්න අපේ ගිල්ලුවාම තිලක් මාරපට මැතුමා කිව්වා ඇමරිකන් පුරවැසියෙක් ලංකාවේ ඉන්නකොට එයා යම් කිසි වැරැද්දක් කළොත් ඇමරිකන් නීතිය නෙමෙයි ලංකාවේ නීති යටතේ එයාට දඩුවම් කරන්න ඕන කියලා. ඉතින් මේවා අපි වෙනස් කරනවා. We are changing all this. අර චන්ද්‍රිකා මැතිරිය අස්සන් කරපු සෝෆා ඇග්‍රීමෙන්ට් එකම අපි පිළිගන්නේ නැහැ. දැන් පසුගිය සුනාමි කාලේ ඇමරිකන් යුද්ධ නැවක් ආවා ලංකාවට. එදා විදේශ මැතිතුමා ඉල්ලීමක් කළාම යුද්ධ නැව දෙකක් ඇවිල්ලා ඒ අය ලංකාවේ හැමතැනම ගිහිල්ලා අපිට උදව් කෙරුවා. ඉතින් ඒ වගේ අවස්ථාවන්වල අපිට ඒ අයගේ සහයෝගය ඕන මම අවසාන කරනවා මේගොල්ලෝ ගෙනාවු කිවිසුම. ඒතකොට එදා ගෝඨාභය රාජපක්ෂ මේක අස්සන් කරේ රොබර්ට් බ්ලේක් එක්ක රට පාවල දුන්නා පාඩු දුන්නේ එදා. අපි නෙවෙයි එදා පාවල දුන්නේ ඇමරිකන් පුරවැසිය දෙන්නෙක්. මේක අස්සන් කරුවේ. ඉතින් මේක කාලේ නාස්තිකන විවාදයක්. මේකට කලින් අපි පාර්ලිමේන්තුවේ උත්තර දීලා තියෙනවා. ඒ නිසා මම විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා මේ ගිවිසුම් වලට දීර්ඝ කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ස්තුතියි.
දිවාහරේ සදහා සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවනවා.